කරන බොහොම ස්තුතියි.
ඊළඟ ගරු දිලුම් අමුණුගම මන්ත්‍රීතුමා.
මුල් අසුන රුඩ මන්ත්‍රීතුමනි, මට කාලෙ වෙන් කර දීම පිළිබඳ මගේ ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම මේ රොබින් හුඩ් අයවැයේ අර්ථය අපිට තේරුනේ පස්සේ, මොකටද මේකට රොබින් හුඩ් අයවැයක් කිව්වේ කියන කාරණේ. මොකද රොබින් හුඩ් කියපු ගමන්ම අපිට රොබින් හුඩ් හිතට ආවට රොබින් හුඩ් කතාවේ පාලනය කරන රජයම තමයි අපිට මතක් වෙන්නේ. රජතුමා රොබින් හුඩ් කතාවේ පාලනය කරන විදිහටම තමයි මේ රජයත් බදු එකතු කරන්නේ. මිනිස්සු තරලා පෙරලා ෂෙරිෆ් කියන තරිතේ බදු එකතු කරන ආකාරයට වගේ හිතේ අපේ මුදල් ඇමතුමා බදු එකතු කරන නිසා වෙන්නේ නැති අගමැතිතුමා මේක රොබින් හුඩ් අයවැයක් කියලා සඳහන් කරන්න ඇත්තේ. ඒ වගේම අනිත් කාරණේ තමයි මේ අයවැයේ තියෙන හොඳ කාරණා. ඒවට අපි කිසි කෙනෙක් විරුද්ධ නැහැ. පාසල් දරුවන්ගේ කාරණාව ඔය ටැබ් ලබලා දෙන එක ඒවට විරුද්ධ වෙන්න තරම් අපි එහෙම පහළ මට්ටමට වැටෙන්නේ නැහැ. හැබැයි විශේෂයෙන්ම මේවා ක්‍රියාත්මක වීම පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණේ පැහැදිලි කරන්න ඕනේ. ඒකට හොඳම නිදසුන මගේ අතේ තියෙනවා 2016 අයවැයට ඉදිරිපත් කරපු කතාව. මේකේ බොහොම පැහැදිලිව ඒකේ 11 යටතේ මුදල් ඇමතුමා කියලා තියෙනවා අපේ අරමුණ මිලියනපතියන් කීප දෙනෙක් බිහි කිරීම නෙමෙයි, මිලියනපතියන් මිලියනයක් බිහි කිරීම. හැබැයි මේ අයවැයට පස්සේ පහුගිය කාලේ අපි දැක්කා මිලියනපතියන් මිලියනයක් කෙසේ වෙතත් බිලියනපතියන් කීප දෙනෙක් බිහි වුණා. භාණ්ඩාගාර බැඳුම් කර වංචාව හරහා බිලියන 145ක් විතර ගණන් හදලා තියෙන ආකාරයට, විශේෂයෙන් අර දවස ගානේ ඇද්දාලා පහුගිය රජයට බනින මත්තල හම්බන්තොට වරාය මේ අධිවේගී මාර්ගයේ මේ සියල්ලම ඉදිකිරීම සඳහා ප්‍රයදම් වෙලා තියෙන ඒ වගේ මුදලක්. නිසා ඒ වගේ සාපේක්ෂ මුදලක් එක වංචාවක් කරාම නැති වෙලාට පස්සේ මේ අනිත් සුළු කාරණා පිළිබඳ අපි විවාද කරන එකේ වැඩක් තියෙනවද කියන එක පිළිබඳවත් අපිට ප්‍රශ්නයක්. ඒ වගේම තමයි මේ අයවැයේ පහුගිය 2016 අයවැයත් මේ වගේම ලස්සන කතන්දර පොතක් තියෙනවා. මැතිව අපේ වික්‍රමරත්න මහත්මයා කිව්වා මේකත් මැතිවරණ කාලෙක ඉදිරිපත් කරන එකක් වගේයි කියලා. මේකෙත් තියෙනවා ඒක 11 යටතේ මුදල් ඇමතුමා බොහොම පැහැදිලිව කියනවා රැකියා අයන්න රැකියා දසලක්ෂයක් ලබා දීම, ආදායම ඉහළ නැංවීම, ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම, වතුකරේ ජනතාවට ඒ අයගේ ඒ යම් යම් මේ මුදල් වැඩි කිරීම, ශක්තිමත් පුළුල් මධ්‍යම පන්තියක් බිහි කිරීම කියන ඒ අයවැය 11 යටතේම කියලා තමයි එදා සිට අද දක්වා එනකොට මේ සඳහා වැඩි කරන්න පුළුවන් සෑම බදු මුදලක්ම වැඩි කළා. මධ්‍යම පන්තිකයා මේ බදු මුදල් හරහා පහළ පන්තියට වැටෙන එක ගැන කිසි සැකයක් නැහැ. ටෙලිෆෝන් කාඩ් එකේ ඉඳලා ඩේටා කාඩ් එකේ ඉඳලා ඒ බද්ද ගහපුවම බොහොම පැහැදිලිව මධ්‍යම පන්තිකයා ආපහු පහළ පන්තියට වැටෙනවා. පහළ පන්තියේ කෙනාට මධ්‍යම පන්තියට එන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ 2016 කතාවෙදිම කියනවා ඒක 133 යටතේ ගොවියා නිෂ්පාදන වියදම මෙන් පාරිභෝගිකයාටද සිදුවන බලපෑම සැලකිල්ලට ගනිමින් මේ වී මිල සම රුපියල් 50ක් දෙන්න, ඒ වගේම 65ට හාල් දෙන්න ඒ පහුගිය අයවැයත් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ කාරණා රැසක් තියෙනවා 2016 අයවැයේ. මම පිළිගන්නවා මේක 2016 අයවැය නෙමෙයි, අපි කතා කරන්නේ 2017 එක. නමුත් මේක මුලාසුනාරුඩ මන්ත්‍රතුමනි පැහැදිලි කරන්න අපි හදන්නේ මේ තියෙන කාරණා ටිකත් අය කිරීම. දැන් මේ පොතේ 2016 තියෙන අය කිරීම් වල කිසි ප්‍රමාදයක් උනේ නැහැ පහුවදා ඉඳලා අය කරගත්තා. හැබැයි මේ දෙනවා කියපු දේවල් අද වෙනකොට ලැබිලා තියෙනවද නැද්ද කියන එක ඔබතුමාලා අපි සියලු දෙනාම. ඒ නිසා අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ 2017 පොතෙත් අය කිරීම් ටික හෙට ඉඳන් ආරම්භ වෙයි. හැබැයි ජනතාවට ලබලා දෙන ඒවා ඇතිනම් ඒකේ තියෙන අපි දකින්න හොඳයි කියලා අපිම පිළිගන්න කාරණා ලබා දීමේ යම් ප්‍රමාදයක් ඇති වෙයිද කියන සැකේ අපේ තියෙනවා. නමුත් ඒක අහගන්න මුදල් ඇමතුමා නැහැ. නමුත් අපේ වග කියන ඇමතිවරු ඉන්න නිසා ඒ පිළිබඳව අපිට ලොකු ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ තියෙන සියලුම ගණන් හිලව් ගැන කාලය නැති නිසා කතා කරන්න නොගියත් මේ තියෙන්නේ මේ රජයේ එකක් දින 100 අයවැයක් තිබුණා. ඒ අයවැයට අපිට ඡන්දය දුන්නා මං දන්න තරමට ඒ දවස්වල. හැබැයි ඒ දින 100 අයවැය ඉඳලා 2016 අයවැය තියුණා. අද 2017 අයවැය ගැන අපි කතා කරන කොටත් අර තලතාතු කෝරළ මැතුමිය කියපු ආකාරයට පක්ෂ දෙක තුනම එකතු වෙලා ආණ්ඩු කෙරුවත් දින 100 දීපු පොරොන්දුවත් 2016 අයවැය දීපු පොරොන්දුවත් අද ඉෂ්ට කරන්න ලැබිලා නැහැ කියන කාරණේ රහසක් නෙමෙයි. ඒකට අපි දන්නවා චෝදනා කරන්නේ පහුගිය රජයට පහුගිය රජයේ සියලු දෙනා හිටියා. හැබැයි ඒ චෝදනා කරන ව්‍යාපෘති ටිකම තමයි දැනට ඉතුරු වෙලා තියෙන්නේ. ඒක අපි පිළිගන්න ඕන. පහුගිය කාලේ අපි ගත්තොත් මේවට චෝදනා කෙරුවට කමක් නැහැ. නමුත් අපිට අහන්න වෙනවා රජේ හරි මේ චෝදනා පැත්තකට තියමු. හැබැයි පහුගිය වසර කීපය තුල මොකද්ද කරපු ව්‍යාපෘති? අපි දැක්ක ගිය සැරේ GSP Plus ගැන කතා කරුවා අගමැතිතුමා. ඒක හැමදාම කල් යනවා. ඒව ලැබිලා නැත. ආයෝජන ගැන කතා කරනවා. මේකේ තියෙනවා ඉන්ඩස්ට්‍රියල් පාක් හදන්න 2016 එකෙත් ඉදිරිපත් කළා කියලා. හැබැයි අපි දන්නේ නැහැ කොහෙවත් එක කර්මාන්ත ශාලාවක් අරපු තැනක් කොහෙවත් තියෙනවද කියන කාරණේ. එසා අර අපේ වික්‍රමරත්න මහත්මයා කියපු ආකාරයට ගරු මන්තුමා කියපු ආකාරයට මේව පොත්වලට විතරක් සීමා වෙන තත්වයක් අපිට පේන්න තියෙනවා. ඒ වගේම පහුගිය කාලේ කරපු ව්‍යාපෘති වලට චෝදනා කරමින් පමණක් සිටින බවක් අපිට පේනවා. ඉතින් අපි දන්නේ නැහැ 2018 අයවැය කියවනකොට ආපහු අපිට 17 පොත ගෙනල්ලා නොකිරිච්ච දේවල් ගැන විතරක් කතා කරන්න නොවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පහුගිය කාලේ ඊට එහා ගියාම අපි දන්නවා විශේෂයෙන්ම කවුරු මොනවා කිව්වත් නොරොච්චෝලේ මත්තල හම්බන්තොට අධිවේගී මාර්ගේ පළාත් මාර්ග ටික ඒ වගේම අර ටැබ් එක දෙන එක නරක නෑ, ඒක හොඳයි. හැබැයි මහින්දෝදය විද්‍යාගාර කියලා ආරම්භ කෙරුව ඒ සංකල්පෙම තමයි. හැබැයි අද මම දන්නේ නෑ අපේ ප්‍රදේශයේ ඒ මහින්දෝදය විද්‍යාගාර ටිකේ පරිගණක ටික තාම දාලා නෑ. ඒකේ නම මාරු කෙරුවයි කියලා අපිට ප්‍රශ්නයක් නෑ, වැඩේ වෙන්නයි ඕනේ. හැබැයි අදටත් ඒ පරිගණක ටික දාගන්න බැරි නා පාසල් නිලැඳුම දෙන්න බැරි නා මේ පරිගණක විෂයන් සහ තාක්ෂණික විෂයන් උගන්වන්න ගුරුවරු ටික දාගන්න බැරි නා ටැබ් එකක් විතරක් දරුවෙක්ගේ අතට දීමේ කොයිතරම් ඒක කාර්යක්ෂම වෙයිද කියන කාරණය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා කියන එකත් අපි මතක් කරන්න අවශ්‍යයි. අද අපි කොයිතරම් චෝදනා කෙරුවත් දැන් අපි අහගෙන හිටියා මද්දුම් බණ්ඩාර මහත්තුමාගේ කතාව. එතුමාලා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ මහින්ද චින්තනයම තමයි බලපුව. මොකද එතුමාලා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ හම්බන්තොට සහ මොනරාගල එකතු කරලා කර්මාන්තපුරයක් හදන්, ගුවන්තොටුපළ ඒකට එකතු කරන්, වරාය දියුණු කරන්න. එක හොඳයි. අපරාධ වී දැම්මේ වී නොදා මේක කෙරුවා නම් හොඳයි. කලින් ඒ අන්ත්‍ර සූත්‍ර කරලා බිඳලා දාන්නේ නැතුව. හැබැයි වර්තමාන රජයේ ප්‍රධානම ඉදිරිපත් කිරීම මොනවද කියලා බැලුවොත් ඒක එදාටත් වැඩිය සුපිරිසිදු මහින්ද චින්තනය කියන එක අපිට පැහැදිලි කරන්න. මොකද කියන්න හරි අද ඉතුරු වෙලා තියෙන්නේ පෝච්චිටි ව්‍යාපෘතිය, මොරගහකන්ද ව්‍යාපෘතිය සහ ඔය හම්බන්තොට ආශ්‍රිතව කරන්න යන ව්‍යාපෘති සහ අද වෙමින් නැකතක් නැතුව අපේ නුවර දිස්ත්‍රික්කයේ ලත වෙන මහාමාර්ග ඇමතුමා ගේ කවද්ද මේක අපිට ඉක්මනින් නුවර යන්න හම්බෙන්නේ? අඩුමතරමේ එතුමටවත් යන්න හම්බෙන්නේ නුවරට එතුමා රැඩි එන්නේ නැහැ. ඒ නිසාද දන්නේ පරක්කු වෙන්නේ. හැබැයි මේ ව්‍යාපෘති ටික කවද්ද ඉක්මනට කරන්න කියන එක පිළිබඳ තමයි අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. පහුගිය කාලේ අපි දන්නවා කෘෂි කර්මාන්ත අපේ ඇමතුමාත් ඉන්නවා, අපි සතුටු වෙනවා. පොහොර මිටියාද ලැබෙන්නේ නැහැ. ඒකේ යම් අවුල් සහගත තත්ත්වයන් තියෙනවා, මුදල් දෙනවා අපි දන්නවා. නමුත් පරණ ක්‍රමයට ඒක වෙන්නේ නැහැ කියන එක සියලු දෙනා අද පිළිගන්න කාරණා. අපේ කනක මන්තුමා කිව්වා උපාධිධාරීන්ගේ රැකියා පිළිගාද ගත්තා මෙතෙන්දිත් සෙතක් වෙන්නේ නැහැ. ඒ වගේම අද සංවර්ධනයක් වෙන පාටක් පහුගිය වසරේ අපි දැක්කේ නැහැ. ඉදිරියට වෙයිද කියන කාරණේ අපි දන්නේ නැහැ. පෞගිය කාලේ රජයේ සේවකින් හැටියට 10,000ක් පඩියට නොදුන්නත් දුන්නා. අපි ඒක නරකයි කියන්නේ නැහැ. ඒක හොඳයි. අපි අගය කරනවා. හැබැයි ඒ අයගේ අද මෝටර් සයිකලයක් දෙනවා කියලා කිව්වා. අපි ඒක දීගෙන ගියා. ඒ කාලේ ඒක අද ක්‍රියාත්මක කරන්නේ නැහැ. අද සිහින ලෝකකට ගෙනිච්ච අය කාලේ තරුණින් තරුණයන්ව මේ වාහන මිල දීලා ගන්න අද ලීසින් පහසු එක පැත්තකින් අධික ලෙස බදු ගහලා වාහන මිල ඉහළට දාලා තියෙනවා විතරක් නෙමෙයි අඩු ධාරිතාවයේ තියෙන අද ලීසින් පහසුකම අපි දැක්ක මේකේ 80% දක්වා හෝ 75% දක්වා නෙමෙයි මේක 50%ට කපලා තියෙනවද අඩුම තරමේ 70%ක්වත් දෙන්න බැරි වෙන තත්ත්වයට මේ අය වැය හරහා ගෙනලා තියෙනවා. ඒ නිසා කොහොමද මේක දාපුවම මේ සාමාන්‍ය කෙනෙක් මධ්‍යම පාන්තිකයේ තත්ත්වයට එන්නේ කියන එක පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණේ මතක් කරන්න
ඕනේ. දැන් අවසන් කරන්න.
ඒ මම අවසන් කරනවා. ඒ වගේම තමයි රණවිරුවන් ගත්තාම අපි දැක්ක පඩිය ඉල්ලලා උපවාස කරන්න සිද්ධ වෙලා තියෙනවා. අද විශේෂයෙන්ම මහා ආන්දෝලනාත්මක රඟ දැක්වීමක් බවට පත්වෙච්ච ඇවන්ගාඩ් සිද්ධිය හරහා රැකියා බරපතල ප්‍රමාණයක් අහිමි වුණා. ඒ වගේම රජයේ ආරක්ෂක සේවාවන් රැසක් රත්නලංකා සේවය LRDC සේවය වහලා දහස් ගාණක් අද රැකියා නැති වෙලා තියෙනවා. ඒ වගේම ආයෝජකයෝ අද පැමිණෙනවායි කිව්වට පැමිණෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි දැක්කා මේ දරුවන්ගේ රක්ෂණයට අපි හිතනවා ත්‍රීරෝද රතරියදුරුවන්ගේ රක්ෂණයට වෙච්ච දේ නොවේවායි කියලා අපි ප්‍රාර්ථනා වෙනවා කරනවා. මොකද ගිය සැරේ ආයවැයෙන් ත්‍රීරෝද රතරියදුරෙක් මිය ගියොත් ලක්ෂ 10ක් දෙනවායි කියලා කිව්වා. එක්කෝ මේ වෙනකන් එකම රියදුරෙක්වත් මිය ගිහිල්ලා නැහැ, නැතිනම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් ඒකේ තියෙනට අවශ්‍යයි. ඒ නිසා මේ කාරණාවලදී මේ හොඳ කාරණාවලදී අපේ සහාය තියෙනවා වගේම රජයට වගකීමක් සහ යුතුකමක් තියෙනවා. මේ පොත්පත් වලට විතරක් මේවා සීමා නොකර අය කිරීම පමණක් ක්‍රියාත්මක කරලා ජනතාවට ලැබෙන දේවල් අවහිර නොකර ඒ වගේම තමයි අයවැයට කතා කරුවත් කල් තැබීමේ යෝජනාවට කතා කරුවත් මොකක් හරි එකට කතා කරුවත් හැම දෙයකටම පලි මහින්ද රාජපක්ෂ මැතිතුමා කෑම බිල ගැනත් කිව්වා තලතා අතුගෝරල මැතිණිය. ඒ අමාත්‍යංශ බිල් ගැන කියනෝ නම් අපි දන්නවා රක්ෂණ බිල් එකකුත් තියෙනවා. හැබැයි අපි ඒව කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි ඒ පත් වෙන්න කැමති නැහැ. ආව කල්ලි හැදුවොත් ඒක ගෝඨාභය මහත්තයා එතුමා දැන් විශ්‍රාම ගිහිල්ලා ඉන්නවා නම් එතුමාට එහෙම දේවල් කරන්න පුළුවන් නම් එතුමාට බරපතල බලයක් තියෙනවා කියලා අපිට විශ්වාස කරන්න. හැබැයි නරක දේවල් සියල්ලම රාජපක්ෂ ගිනුමට දාන හොඳ දේවල් ටික විතරක් අනිත් ගිනුමට දා ගන්න හදනෝ. ඒ අතරේ කතාව නම් දෝලාවෙන් ගමන පයින් කියන සංකල්පයට වැඩ කරනවා. මම හිතන්නේ අපේ ගරු අගමැතිතුමා කිව්වේ පහුගිය මැතිවරණ කාලේ ජනතාවගේ සාක්කු සල්ලි වලින් පුරවනවා කියලා. ඒක නම් අනිවාර්යෙන්ම කරන්න වෙනවා. මොකද සල්ලි දැන් බැංකුවේ දාන්න බෑ. සල්ලි බැංකුවේ දැම්මොත් ලොකු පොලියක් වදිනවා. ආයෝජනය කිරුවොත් ප්‍රාග්ධන බද්දක් වදිනවා. ගෙදර තියලා හිටියොත් හොරු අරන් යනවා. ඒ නිසා මේ මුදල් ඒක තමයි අගමැතිතුමා කියන්න ඇත්තේ සාක්කු පුරවනවායි කියලා. මොකද තියෙන සල්ලි ටික සාක්කුවේ දාගෙන ඉන්න සිද්ධ වෙන තත්වයකට අදපත් වෙලා තියෙනවා. එසේ සඳහන් කරමි. මේ කාලය වෙන් කිරීම සම්බන්ධව ඔබතුමාට මගේ ස්තුතිය පුද කරමින් කතාව අවසන් කරමි.
මම ස්තුතියි. මීළඟට ගෞරව දුමින්ද දිසානායක ඇමතිතුමා.
මූලාසන රුඩගරු මන්ත්‍රීතුමනි, ප්‍රථමයෙන්ම 2017 අයවැය පිළිබඳව අපි විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේනගරු ජනාධිපතිතුමාටත්, ඒ වගේම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාටත්, ඒ වගේම මුදල් අමාත්‍යතුමා ප්‍රමුඛ, මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ප්‍රමුඛ සියලුම දෙනාට අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ප්‍රධානම හේතුව තමයි ගරු මූලාසනවල මන්ත්‍රීතුමනි, මම හිතන්නේ මේ අයවැය ජනතාවාදී අයවැයක් විදිහට අපි දකිනවා. අපි දකිනවා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීතුමාලා නොයෙකුත් අදහස් ප්‍රකාශ කරා. ඉතින් අපි එතුමාලාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉතාමත් සතුටු වෙනවා තරුණ මන්ත්‍රීවරු දෙපළම අද මං හිතන්නේ මේ අයවැය තියෙන හොඳ ගැනත් කතා කරා. හොඳ ගැනත් කතා කරන ගමන් එතුමාලාගේ විවේචනයත් ඉදිරිපත් කරා. මං හිතන්නේ තරුණ දේශපාලඥයෝ විදිහට මම ඉතාමත් අගය කරනවා. මොකද රටේ අනාගතය බාර ගන්න ඉන්න ඔබතුමාලා, ඔබතුමාලා මේ වගේ හොඳ දැක්මකින් මේ කටයුත්ත පිළිබඳව කතා බහ කිරීම පිළිබඳව මං ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම කරු මූලාසනවල මන්ත්‍රීතුමනි, මම හිතන්නේ මේ අයවැය තව විශේෂයක් තියෙනවා. අපේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීතුමාලා ඇතුළු මෙය විවේචනය කරන සියලුම දෙනා කල්පනා කරන්න ඕනේ දෙයක් තියෙනවා. මේ 2017 අයවැය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් කියන ප්‍රධාන පක්ෂ දෙකත් මේ යහපාලන ආණ්ඩුවට සම්බන්ධ වෙලා සිටින අනෙකුත් සියලු පක්ෂත් එකට එකතු වෙලා හදපු අයවැයක්. මේ අයවැය තුල තනි පක්ෂක මතයක් නෙමෙයි මේ සියලු පක්ෂවල තමන්ගේ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය මේ අයවැය තුල දකින්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් මේ ජාතික ආණ්ඩුවක් අපි හැදුවේ ඇයි? අපි මේ ප්‍රධාන පක්ෂ දෙක එකට එකතුනේ ඇයි? අපි එකට එකතු වෙන ප්‍රධානම හේතුව තමයි අපේ අද මෙතන ඉන්න තරුණ මන්ත්‍රීතුමාලා ඇතුළු අපි සියලු දෙනාම දන්නවා පහුගිය කාලවකවානුව තුළ අපි දැක්කා ආණ්ඩු පක්ෂෙන් යමක් ගේනවා නම් විපක්ෂයේ විරුද්ධ වීම තමයි කරේ. ඒ වගේම විපක්ෂයේ හොඳ යෝජනාවක් කරනවා නම් අපේ තරුණ මන්ත්‍රීතුමාලට මතක ඇති අපේ ආණ්ඩුව කාලේ අපි එදා එක්සත් ජාතික පක්ෂයට වචනයක්වත් කතා කරන්න දුන්නේ නැහැ. ඔබතුමාලා දෙපළම දන්නවා කොච්චර හොඳ දේවල් කතා කරත් අපි සියලු දෙනා මේ පැත්තේ ඉඳලා ඒ අයගේ පුද්ගලික කාරණා ටික සභාගේ බේදී අපි ප්‍රකාශ කරලා කිසිම වටිනා අදහසකට අපි එලියට එන්න ඉඩක් දුන්නේ නැහැ. නමුත් මේ ජාතික ආණ්ඩුව අපි හදන්නේ නැවත වතාවක් ජාතික ආණ්ඩුවක් අවශ්‍යයි කියලා මේ රටේ ජනතාව තීන්දු කරන්නේ ජාතික ආණ්ඩුවක් අප වෙනුවෙන් මේ රටේ මැතිවරණකදී ප්‍රධාන පක්ෂ දෙකටම තනියෙන් ආණ්ඩුවක් පිහිටවන්න බලය ලබා නොදෙන්නේ මේ රටේ ජනතාව. මේ රට ජනතාවට අවශ්‍ය කරා අපි දෙගොල්ල තුන්ගොල්ලම එකට එකතු වෙලා රට නිවැරදි මාවතකට රට නිවැරදි ගමන් මගකට යොමු කිරීමේ අවශ්‍යතාවය තිබුණා. අපි 1948 නිදහස ලැබීමත් එක්කම මේ රටේ තිබිච්ච ආණ්ඩු අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ යමක් කරලා නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපි ප්‍රධාන පක්ෂ දෙකම සන්දාන ආණ්ඩු හදලා එහෙම නැත්නම් තනියෙන් ආණ්ඩු කරලා මේ රටේ ජනතාවට ලබා දුන්න බොහෝ දේවල් තියෙනවා. හැබැයි ඒ අතර ඊට වඩා සේවයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනකොට එහෙමද ඊට වඩා සේවයක් මේ රට කරන්න පුළුවන්කම තියෙනකොට අතපසුවීම් විශාල ප්‍රමාණයකුත් වෙලා තියෙනවා. ඒ වගේම ඒ කාලවකවානු වලදී කොතරම් හොඳ දේවල් මේ රටේ කරන්න හැදුවත් යම්කිසි පක්ෂ යම්කිසි ආණ්ඩු විපක්ෂයේ විදිහට ඒවට විරුද්ධ වෙලා අපි කටයුතු කරලා තියෙනවා. මේක ප්‍රධාන පක්ෂ දෙක විදිහට අපි දෙගොල්ලම්ම අඩුවැඩි විදිහට කරලා තියෙනවා. හැබැයි මේකේ රටට වෙච්ච පාඩුව මොකද්ද? රටට වෙච්ච පාඩුව තමයි හොඳ දේ සමහර වෙලාවට අපිට ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. නිවැරදි තැනට මේ රට ගේන්න බැරි වුණා. නිවැරදි මාවතකට මේ රට හරව ගන්න අපට පුළුවන්කම තිබුණත් අපේ පක්ෂ දේශපාලන නිසා අපි ඒක නොකරගත්තා. ඒකෙන් මේ රටේ ජනතාවට විශාල පාඩුවක් සිද්ධ වුණා. එහෙමනම් ඒ වෙනුවෙන් තමයි මේ ජාතික ආණ්ඩුව බිහි වෙන්නේ. ප්‍රධාන පක්ෂ දෙකත් මේ පක්ෂ දෙකත් එක්ක එකතු වෙන්න කැමති සියලු පක්ෂත් එකට එකතු වෙලා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් විදියට ක්‍රියා කරලා මේ රට හරි පාරට ගන්න වැඩසටහනක් සඳහා යමුයි කියන කාරණාව තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමත් අපි කතාබහ කරේ. එහෙමනම් මේ අයවැය තුළ මම දකිනවා අපි අන්නය කියන මාර්ගයට අවතීර්ණ වෙමින් යනවා. මෙන්න මේ රට ඉල්ලන මාවතට අපේ දරුවන්ගේ අනාගතය සුබවාදී කරන්න එවැනි මාවතක් ඔස්සේ මේ රට ගමන් කරන්න ආරම්භ වෙලා තියෙනවායි කියන පණිවිඩය මේ අයවැය තුළ තියෙනවා. මම අයවැය ගණන් මිනුම් ගැන කතා කරන්නේ නැහැ. ඒ අයවැය ගණන් මිනුම් ගැන කතා කරන්නේ නැත්තේ අපේ ඇමතුමාලා ඒ වගේම විපක්ෂයෙන් මේවා සංසන්දනාත්මකව කතාබහ කරා ගණන් මිනුම් ගැන ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කරා. මම කතාබහ කරන්නේ අපි අධ්‍යාපනය ගැන ගත්තොත් එහෙම අධ්‍යාපනයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවා අධ්‍යාපනයේ හොඳ පැත්තක් ගැන කතා කරනවා. මේ හොඳ පැත්ත ගැන කතා කළ යුතු වන්නේ අපි ටැබ්ලට් ටැබ් එකක් ලබා දෙන නිසා නෙමෙයි. එහෙම නැත්නම් රක්ෂණයක් ලබා දෙන නිසා නෙමෙයි. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේ රාජ්‍ය විශ්වවිද්‍යාල ටික ශක්තිමත් වෙන නිසා නෙමෙයි. ඒ වගේම පුද්ගලික විශ්වවිද්‍යාලයට යන්න තවත් 15,000කට අවස්ථාව ලබා දෙන ගැන නෙමෙයි. මේකේ තියෙන සංකල්පය මොකද්ද? මේකේ තියෙන ගමන් මාර්ගය මොකද්ද? මේකේ තියෙන ඇතුලේ තියෙන අදහස මොකද්ද? මේ රටේ අධ්‍යාපනයේ නව ප්‍රතිපත්තියක් ඇති වෙන්න යනවා. අධ්‍යාපනයට මූලික වෙච්ච සමාජයක් එහෙම නැත්නම් දැනුමෙන් යුතු සමාජයක් බිහි වෙන්න ගමන ආරම්භ කරලා තියෙනවා. මෙන්න මේකයි අපි සැලකිලට ගන්න ඕනකම තියෙන්නේ. ටැබ්ලට් එකක් දෙන එක හොඳයි කියලා කියන කාරණේ පමණක් නෙමෙයි. අපි දැන් නිවැරදි මාවතට ඇතුළු වෙමින් යනවා. නිවැරදි මාර්ගයට මේ රට හරවලා තියෙනවා. එහෙමනම් ජාතික ආණ්ඩුවේ වගකීම තමයි මේ රටේ එකට එකතු වෙලා කළ යුතු කාරණා ටික අපි කරන්න. එහෙමනම් ඒ කාරණාවලදී ප්‍රධාන කාරණාව වෙන්නේ මොකද්ද? මේ රට ආපස්සට ගියපු කාරණා ටික නැවත වතාවක් අපි නිවැරදි මාවතකට යොමු කරන එක. එහෙමනම් මේ අයවැය තුල මෙන්න මේ කියන කාරණා ටික ගැබ් වෙලා තියෙනවා. එහෙමනම් ප්‍රධාන පක්ෂ දෙක විදිහට අපිට සතුරු වෙන්න පුළුවන්කම තියෙනවා. අපේ අරමුණ උනේ මේ රට නිවැරදි මාර්ගයකට යොමු කිරීම. ඒ ගමන මේ 2017 අයවැය තුල අද ආරම්භ වෙලා තියෙනවා. අධ්‍යාපනයෙන් ගත්තත් අපි කෘෂිකර්මාන්තයෙන් ගත්තොත් එහෙම අපි මේ රටේ කෘෂිකර්මය ගැන ගරු මූලාශ්‍රවරු මන්ත්‍රීතුමනි හැම ආණ්ඩුම අපි කතා කරා. ගොවියා රජ කෙරෙව්වා මැතිවරණවලදී, ඒ වගේම ගොවියා ගැන කතා බහ කරා. හැබැයි වැඩපිළිවෙලක් අපට හදලා තිබුණේ නැහැ. මේ රටේ අස්වැන්න කොච්චර ප්‍රමාණයක්ද, හිඟේ කොච්චර ප්‍රමාණයක්ද, ඒ හිඟේ පියව ගන්න අපට වැඩසටහනක් කියන කාරණාව මෙන්න මේ කාරණාව කතා බහ කරේ නැහැ. පමණක් නෙමෙයි සලසුමක් හැදුවෙත් නැහැ. ඉතින් සලසුමක් හදන්න පුළුවන් කමක් නැහැ කතා බහ කරන්න නැතුව. හැබැයි අපි දකිනවා 2016 අයවැයත් කෘෂිකර්මයට අලුත් මගක් අලුත් මාවතක් මේ ජාතික ආණ්ඩුව පෙන්ලා දුන්නා. ඒ වගේ 2017 අයවැය තුල ඒ ගමන තවත් සාක්ෂාත් කරලා තියෙනවා. 2017 අයවැය තුල ඒ ගමන ඉදිරියට ගෙන යන්න, ඒ ගමන ශක්තිමත් කරන්න, ඒ ගමන තවත් වේගවත් කරන්න අවශ්‍ය කරන සලසුම් ටිකම අයවැය තියෙනවා. මෙන්න මේක තමයි අපේ රටට අවශ්‍ය කරන්නේ. අපේ රටට අධ්‍යාපන ප්‍රතිපත්තියක්, කෘෂිකර්ම ප්‍රතිපත්තියක්, සෞඛ්‍ය ප්‍රතිපත්තියක්, මෙන්න මේ කියන කාරණා ටික මේ රටේ හැදෙන්න ඕනකම තියෙනවා. අපි දැක්කා ගරු මූලාශ්‍රවරුන්ට මන්ත්‍රීතුමනි, අපි සාමාන්‍යයෙන් ඇමතිවරයාගෙන් ඇමතිවරයාට ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. දුමින්ද සානා කෘෂිකර්ම ඇමති ඉන්නකොට දුමින්ද සානාගේ කෘෂිකර්ම ප්‍රතිපත්තියක් තියෙනවා. මම හෙට වෙනස් වෙලා වෙන ඇමති කෙනෙක් පත් වුණොත් එහෙම මම කරගෙන ආපු වැඩසටහන් ටික එහෙම් පිටින්ම කනපිට හරවලි වෙලා ඒ ඇමතිවරයාගේ සංකල්පයක් තමයි ක්‍රියාත්මක කරන්නේ. හැබැයි රටක් දියුණු කරන්න, රටක් අනාගතයට ගමන් කරන්න නම්, අනාගත පරපුරවණය ශක්තිමත් කරන්න නම් අපිට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ තවත්. එහෙමනම් ඒ වෙනුවෙන් තමයි ජාතික ආණ්ඩුව හැදෙන්නේ. එහෙමනම් අදේ ජාතික ආණ්ඩුව තුල කෘෂිකර්මයට ප්‍රතිපත්තියක් නිර්මාණය වෙනවා, වැඩපිළිවෙලක් නිර්මාණය වෙනවා. අධ්‍යාපනයේ දරුවන්ගේ අනාගත සුභවාදී කරන්න යහපත් අධ්‍යාපන ප්‍රතිපත්තියකට, අධ්‍යාපන වැඩපිළිවෙලකට, අධ්‍යාපන ශක්තිමත් කරන්න අවශ්‍ය මාවතට මේ අයවැය තුල කරුණු කාරණා යෙදලා තියෙනවා. එහෙමනම් මෙන්න මේක තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වන කාරණාව. මේ කාරණාව තමයි මේ රටේ අහිංසක දුප්පත් දරුවන් වෙනුවෙන්, ඒ වගේම නූපන් දරුවන් වෙනුවෙන්, අපේ දරුවන් වෙනුවෙන් අපේ රට ගෙනියන්න ඕන තැන ඉලක්කය තමයි අද අපි ඒ ඉලක්කය ඔස්සේ තමයි අද අපි ගමන් කරන්නේ. ඉතින් මං හිතන්නේ මේ අයවැයේ කරුණු කාරණා මං සියල්ලම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ අයවැය කතාවේ දෙන්නේ මොනවද, නොදෙන්නේ මොනවද, මේ සියලුම කාරණා ටික මතක් කරලා තියෙනවා. ඒත් එක්කම බදු ගැන කතා කරා. මං හිතන්නේ රටකට ආදායමක් නැතුව අපේට ජනතාවට සහනයන් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඒක රටක අයවැයකට පමණක් නෙමෙයි, අපි පුද්ගලිකව ගත්තොත් අපිට ලැබෙන ආදායම ජීවත් වෙන්න මදි නම් අපි යම්කිසි දෙයක් කරන්න වෙනවා. එහෙමනම් රටකට ඊට වඩා විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මං හිතන්නේ අපේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීතුමාලා මහත් එකඟ වෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අවුරුදු දෙකකට කලින් මැතිවරණයකට යන්නේ මෙන්න මේ කියන කාරණාව දන්න නිසා. මෙන්න මේ කියන ප්‍රශ්න ටික දැකපු නිසා තමයි අවුරුදු දෙකකට කලින් මැතිවරණයක් යන්නේ. මොකද ගත්ත ණය සියල්ලම ගෙවන්න සිද්ධ වෙනවා, ගෙවන්න ආරම්භ වෙනවා. ඒ කාලය තුල ණය ටික ගෙවන්න රටේ ආදායම් මදි. එහෙමනම් යම්කිසි වැඩසටහනකට එන්න වෙනවා, යම්කිසි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ වැඩසටහන තුල සල්ලි එකතු කරගන්න රට තුලින් හෝ පිටින් යම් ක්‍රමවේදයක් සකස් කරන්න වෙනවා. එහෙමනම් මේ රටේ අපි බදු ගහනවට නෙමෙයි බය වෙන්න ඕනකම තියෙන්නේ. මේ රටේ බදු එකතු කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්දාන ආණ්ඩුවලටත් බැරුණා, එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවලටත් බැරුණා. හැබැයි එහෙමනම් දැන් අපි සියල්ල මේකට එකතුලා මේ රටේ බදු ප්‍රතිපත්තියක්, බදු ක්‍රමවේදයක් හැමෝටම සාධාරණ විදියට, ඒ වගේම මේ අපෙන් ලබා ගන්න බදු වලින් රටට සේවයක් වෙනවා. එහෙමද බදු ගෙවන්නන්ගේ අයිතීන් ශක්තිමත් වෙනවා. ඒ වගේම බදු ගෙවන සල්ලි වලින් මේ රටේ යහපත් දෙයක් වෙනවයි කියන කාරණාව ගැන තමයි අපි සියලු දෙනාම විමසිලිමත් වෙන්න වෙන්නේ. ඒ නිසා මං හිතන්නේ රටක් වුණාම රටකට බදු ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. අපි හැමෝටම බදු ගෙවන්න පුළුවන් නම් යම් ප්‍රමාණයක් ඒක තමයි මේ රටේ විය යුත්තේ. ලෝකේ බොහෝ රටවල සිද්ධ වෙන්නේ එවැනි කාරණා. හැබැයි ඒ ජනතාව බදු ගෙවන්න කැමති, ඒ කැමති වෙලා තියෙන්නේ මොකද? ඒ බදු සල්ලි වලින් ඒ ජනතාවගේ අවශ්‍ය කරන අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ වෙනවා. එයා කියන පමණක් නෙමෙයි ක්‍රියාවෙනුත් සිද්ධ වෙනවා. ඒ නිසා මම හිතන්නේ බදු ප්‍රතිපත්තියක් තිබිය යුතු වෙනවා. ඒක මම හිතන්නේ ඔබතුමාලා අපි හිටපු ඒ ආණ්ඩුවෙත් අපි බදු ගැහුවා. එදා අපි බදු අය කරගන්න හදනකොට එක්සත් ජාතික පක්ෂය අපෙන් ඇහුවා ඇයි මෙහෙම බදු ගහන්නේ කියලා. ඒ නිසා මම හිතන්නේ ඔබතුමාලා අයවැයේදී ඔබතුමාලා වැඩි කරන සියල්ලම ගැන මම හිතන්නේ ආණ්ඩු පක්ෂයට ඇඟිල්ල දික් කරන එක මම හිතන්නේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. නමුත් ඔබතුමාලා දන්නවා රටක් ඉස්සරහට යන්න නම් රටක් ශක්තිමත් කරන්න නම් මේ කාරණා ටික අපි කරන්න ඕන කියන දේ. ඒත් එක්කම මම හිතන්නේ මේ අයවැය ගැන කතා කරපු සමහර මන්ත්‍රීතුමාලා ගැන ගරු මූලාසනරතු මන්ත්‍රීතුමනි අපි මම නම් කනගාටු වෙනවා. ඒකට හේතුව අයවැය කතාව යන වෙලාවේ හොඳටම බුදියන් හිටපු කට්ටිය පල්ලෙහාට බහැලා යනකොට කියාගෙන ගියා මේ අයවැය කිසි දෙයක් නැහැ කියලා. මං හිතන්නේ එයාට තරහ යන්නේ නැති සමහර ලාවට අර හොඳට නිදියන් හිටපු එක සමහර වෙලාවට අපුඩියක් දැක් ගහනකොට ඇහැරිච්ච නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් කිසිම අවධානයක් යොමු කරන්නේ නැතුව විරුද්ධ වෙනවා කියන කාරණාව පමණයි පල්ලෙහාට ගිහලා කිව්වේ. ඉතින් මං හිතන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමාලා විදියට අපට විශාල වගකීමක් තියෙනවා. මේ රටේ රට බලාපොරොත්තු වෙන, රටේ ජනතාව බලාපොරොත්තු වෙන අපේ දරුවන්ගේ අනාගතය සුබවාදී කිරීම සඳහා මේ රට නිවැරදි මාවතකට අපි ගෙන යන්න ඕනේකම තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපේ විපක්ෂයේ මන්ත්‍රීතුමාලා සියලු දෙනාම මේ අයවැය නරක ටික කියන ගමන්, ඒ වගේම හොඳ ටික ගැන අගය කරන ගමන්ම වැඩියෙන් තියෙන හොඳ නම් අපි හැමෝම එකතුලා මේ අයවැය අනුමත කිරීම තුළ අපට පුළුවන්කම ලැබෙනවා රටට ආදර්ශයක් දෙමින් රටේ ගමන් මග නිවැරදිතරට අපට තවත් ශක්තිමත්ව ගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මම කාරණාවත් සිහිපත් කරමින්, ඒ වගේම අපේ කනක හේරත්කරු මන්ත්‍රීතුමා, අපේ හිතවත් මන්ත්‍රීතුමා මතක් කරා ඒකාබද්ධ විපක්ෂයේ සිහිනයේ සැබෑ වෙනවා කියලා මම ඉතාමත් පැහැදිලිව මතක් කරන්න ඕනකම තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ සිහිනය මේ අවුරුදු පහ තුළ සැබෑ වෙන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවට ඉදිරි වසර පහ තුළත් ඒක හැබෑවකටපත් වෙන්නේ නැහැ. මොකද ඔබතුමාලෝ කතා කරන්නේ දේශපාලනේ, ඔබතුමාලෝ කතා කරන්නේ පුද්ගලිකත්වය. හැබැයි මේ රටට අවශ්‍ය කරන්නේ පුද්ගලිකත්වය නෙමෙයි, රට ඉස්සරහට යන්නයි, රටේ නූපන් දරුවා වෙනුවෙන් සහ රටේ අනාගත සුබවාදී කරන්නයි අවශ්‍ය කරන්නේ. අපි ඔබතුමාලට කිසිම වෛරයක් නැහැ, කිසිම තරහක් නැහැ. නමුත් මම හිතන්නේ පුද්ගලික කාරණාවලින් එළියට ගිහිල්ලා රට ගැන හිතන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වචනයක්වත් විරුද්ධව කතා කරන්න බයේ හිටපු කට්ටිය, ඒ වගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඇඟිල්ලක් දික් කරන්න බය වෙච්ච කට්ටිය ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටේ තීන්දුවක් දුන්නා. ඒ තීන්දුවෙන් ප්‍රකාශ වෙන්නේ මේ රට නිවැරදි මාවතට යා යුතුයි, නිවැරදි මාවතට ගෙන යා යුතුයි කියන කාරණාව මේ රටේ බහුතර ජනතාවක් පිළිගත්තා. අපිත් ඔබතුමාලා මහින්ද රාජපක්ෂ මහත්තුමා ගැන බොහොම ආඩම්බරෙන් කතා කරනවා. අපිත් මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන බොහොම ආඩම්බරෙන් කතා කරනවා. ආඩම්බරෙන් කතා කර යුතු දේවල් ටික පමණයි. හැබැයි මහින්ද රාජපක්ෂ කියන්නේ එකම සාධකය කරගෙන නෙමෙයි, අපි එදා කටයුතු කරෙත් අද කටයුතු කරන්නේ. ඒ නිසා මම හිතන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ඔබතුමාලා සියලු දෙනාම මම විශ්වාස කරනවා ඉදිරි කාල සීමාව තුළ ඔබතුමාලාට කාරණා ටික පැහැදිලි වෙයි. ඒ කාරණා පැහැදිලි වෙන විදිහට ඔබතුමාලා සියලු දෙනාම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය කියන මේ ප්‍රධාන පක්ෂ දෙකත් එක්ක එකතුලා ආණ්ඩුවත් සමග අත්වල බැඳගන්නේ කියන විශ්වාසයත් අපි තුල තියෙනවා. මොකද ඒකට හේතුව අපේ දිලුම් මන්ත්‍රීතුමා මතක් කරා මහින්ද චින්තනය මේකේ තියෙනවා කියලා. ඒක ඔබතුමාගේ කටින්ම ප්‍රකාශ වීම අපි තාමත් අගය කරනවා. මොකද මහින්ද චින්තනය මේ ආයවැය තුල තියෙනවා නම්, එහෙම නැත්නම් මහින්ද චින්තනය ගැන නම් මේ ආණ්ඩුව කතා කරන්නේ මං හිතන ඔබතුමාලා ඉන්න තැන වැරදි. මොකද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව විදියට එහෙනම් ඔබතුමාලා ඉන්න ඕනේ මේ ආණ්ඩුවේ. මොකද ඔබතුමාම කියනවා නම් මේ කතා කරන්නේ මහින්ද චින්තනය ගැන, මේක තියෙන්නේ මහින්ද චින්තනය, මහින්ද චින්තනයට වඩා මහින්ද චින්තනයක් ගැන තමයි කතා කරන්නේ කියලා කියනවා නම් ඔබතුමාලා ඉන්න ඕනේ ඔය විවේචනාත්මක පැත්තේ නෙමෙයි, ඔබතුමාලා ඉන්න ඕනේ මේ පැත්තේ. ඒ වගේම මේ ආණ්ඩුව අද පහුගිය අපිට පු ආණ්ඩුව කරපු හොඳ වැඩ තියෙනවා නම් ඒ හොඳ වැඩ සියල්ලම ශක්තිමත් කරලා තියෙනවා. වර්ධි වැඩක් තියෙනවා නම් ඒ වර්ධි වැඩේ නවත්තන්න කටයුතු කරලා තියෙනවා. බුදුමාලා දන්නවා මේ අයවැය තුල තියෙනවා මේ හයිවේ එකකින් අපි ගමකට එළියට යනකොට ඒතන කර්මාන්ත ශාලාවක් බිහි කරන්න අවශ්‍ය කරන සැලැස්ම තියෙනවා. මේක තමයි සිද්ද වීර්ත්‍ය. අපි විවේචනය කිරීම නෙමෙයි. එහෙමනම් මේ අයවැය තුල එවැනි අපේ ආණ්ඩුව කාලේ කරපු සියලුම හොඳ වැඩ තවත් ශක්තියක් වෙන්න අඩුපාඩු ටිකක් නැති කරලා ඒවා ශක්තිමත් කරලා තියෙනවා. ඔබතුමාලා කතා කරනවා මත්තල ගුවන්තොටුපළ ගැන, හම්බන්තොට වරාය ගැන. අපි දන්නවා අපි හිටපු ආණ්ඩුව තුල මේව ගැන කතා බහ කරා. අද ඔබතුමාලා මං හිතන්නේ මං පුද්ගලික දේවල් කතා කර යුතුවන්නේ නැහැ. එදා අපි ලොබියේ විවේචනය කරපු දේවල් මං හිතන ඔබතුමාලට අමතක වෙලා නැහැ. එදා අපි විවේචනය කරේ අපි හිටපු ආණ්ඩුවත් එක තරහක් නෙමේ, වැරදි දේ අපි දැක්කා. දැක්ක නිසා තමයි අපි විවේචනය කරේ. ඒ නිසා අද ඒ විවේචනය රටට ශක්තියක් වෙන්න පාවිච්චි කරන එකත් මේ ජාතික ආණ්ඩුවේ එක වැඩසටහනක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි එවැනි මේ රටේ විශාල ධනස්කන්ධයක් වියදම් කරලා පාවිච්චි කරන්න බැරි වෙලා තිබිච්ච මේ වගේ සම්පත් නැවත වතාවක් රටේ ජනතාවට වටිනාකමක් එන විදිහට සලසුම් සහගතව නිර්මාණශීලීව අපි ඉදිරියට ශක්තිමත් කරමින් යන්නේ. ඒ නිසා මං හිතන්නේ ඔබතුමාලා අපි සියලු දෙනාම එකට එකතු වෙලා මේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන්, අහිංසක අසරණ ජනතාව වෙනුවෙන්, ඒ වගේම මේ රට අනාගතයේ නූපන් දරුවා වෙනුවෙන් හිතන්න කාලය ලැබිලා තියෙනවා. ඒ නිසා මැතිවරණයේදී ප්‍රතිඵලය අමතක කරන්න, පාර්ලිමේන්තු මැතිවරණ අගෝස්තු මාස 17 වෙනිදා ප්‍රතිඵලය අමතක කරන්න, ඉදිරියේ මැතිවරණයක් එනවා. ඒ මැතිවරණයේදී පුළුවන් අපට ආණ්ඩු වෙනස් කරන්න පුළුවන්, ආණ්ඩු පත් කරන්න පුළුවන්, මේ සියල්ලම කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මම හිතන්නේ තරුණ දේශපාලකයෝ විදිහට මම ඔබතුමාලන් ඉල්ලීමක් කරනවා. මේ රටේ නීතියක් තියෙනව, ව්‍යවස්ථාවක් තියෙනවනම්, මැතිවරණ තියන්න කාල සීමාවක් තියෙනවනම්, ඒ කාල සීමාවෙ තමයි අපි මැතිවරණයකට යා යුතු වන්නේ. අපි එතකන් පත්වච්ච ආණ්ඩුවට, පත්වච්ච පාර්ලිමේන්තුවට, පත්වච්ච ජනාධිපතිවරයාට අපි ශක්තිය ලබා දීමත් වරදි දෙයක් වෙනවනම් ඒක නිවැරදි කරන්න අපේ යෝජනා මොකද්ද කියන එකක් තමයි මම හිතන්නේ සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් රට විනාශ වෙන්න, රට නැති වෙන ඒතරට යනකම් බලාගෙන ඉන්න එක නෙමෙයි. හැබැයි කවුරු හරි විශ්වාස කරනවා නම් අපිට විතරයි කරන්න පුළුවන් කියලා මං හිතන්නේ ඒ පුද්ගලයාට අනාගතයකුත් නැහැ, එවැනි පුද්ගලයෝ වටා ඉන්න පිරිසට අනාගතයකුත් නැහැ, ඒ වගේම එවැනි පුද්ගලයන්ව විශ්වාස කරන උදවියටත් අනාගතයක් නැහැ. මොකද අපිත් දවසින් දවස ඉගෙන ගන්නවා, දවසින් දවස අලුත් වෙනවා. ඒ තුල තමයි නිර්මාණශීලී හොඳ දෙයක් රටේ බිහි වෙන නිසා අපට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ සියලුම කාරණා ටික මං සිහිපත් කරනවා. මොකද අපේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සියලු මන්ත්‍රීතුමාලා සතුටු වෙන්න ඕනේ. 1994 ඉඳන් මේ වෙනකන් මේ රට නායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා. එවකට හිටිය සභාපතිතුමා, සභාපතිතුමිය, ඒ වගේම තුමා, ඒ වගේම අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා තමයි මේ රටේ ජනාධිපතිවරයා විදිහට කටයුතු කරන්නේ. ඒ නිසා ඔබතුමාලා සියලු දෙනාටම සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් කියන ප්‍රධාන පක්ෂ දෙකත්, අනෙකුත් සියලු පක්ෂත් එකට එකතු වෙලා මේ රට හරිපාරට ගෙන යන්න ගන්න උත්සාහයට, එහෙමනම් ඒ සඳහා ඔබතුමාලාගේ දායකත්වයත් ලබා දෙන්න කියන කාරණාව මං ඉල්ලීමක් කරනවා. දේශපාලනය අපට පුළුවන් මැතිවරණ කාලෙදි කරන්න, හැබැයි දැන් තියෙන්නේ දේශපාලනය කරන එක නෙමේ, රට හදන එක, රට ශක්තිමත් කරන එක. මොකද ව්‍යවස්ථා සංශෝධනයේ ඉඳන් මේ රට නිවැරදි මාර්ගයට ගන්න එකේ ඉඳන් මේකට අඩුපාඩු ගැන කතා කරන එකේ ඉඳන් මේ සියල්ලම කරන්න පුළුවන්කම තියෙන්නේ අපි හොඳ මනසකින් අපි කල්පනා කරලා අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ ගමන් මගට අපි ගියොත්. ඒ නිසා මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මූලාසුලෙන් මම හිතන්නේ දැන් වෙලාව හරි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැයශේෂයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වුණා. චෝදනාවක් ආවා, පෝර ගැන චෝදනාවක් ආවා. මම ඒකට මේ වෙලාව කරගන්න උත්තරයක් ලබා දෙන්න, ඒක මුදල් කපලා කියලා කිව්වා. මම ඒකත් අවස්ථාවක් කරගන්න උත්තර දෙන්න. නමුත් කෘෂිකර්මාන්තය ශක්තිමත් වගේම මේ රටේ අනාගතය සුරක්ෂිත අනාගතයක් දක්වා ගෙන යාම තමයි මේ 2017 ආයවැය තුල තියෙන කියන කාරණාව සිහිපත් කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාටත්, ඒ වගේම අනිත් සියලුම නිලධාරීන්ට අපි ස්තුතිවන්ත වෙනවා. අපි හැමෝටම හොඳ ආයවැයක් ඉදිරිපත් කළා. රටේ ජනතාවගේ අනාගත සුබවාදී කරන්න ගත්ත උත්සාහය පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මාන්‍යයෙන්ම ස්තුති.
බොහොම ස්තුති. ඊළඟට ගරු ජයික්‍රම් පෙර ඇමතුමා.
ගරු උලසුන බොන ගරු සභාපතිතුමනි, මංහිතන පාලිමිති විනිධභාව ගැන කතා කලා මං කියන්න විනිධභාවයක් ගේන්ඩ හැමලිම කතා ක්‍රියා කළේ එක්සත් ජාත් පක්ෂයත් ඒ දෙදස් එකේ කෝප් කමිටුවට කෙලින්ම අපි අපේ ඇමතිවරෙක්කෝ මන්තිරුවේ පත් කරනතුව පත් කළ විද්‍යවන්ගත විපක්ෂේ දිී ජේරාජ් ප්‍රාන්ධ ඇතුමා නැතුමාව. එතුමා ඒ පත් කළේ විනිධභාවත් පාදූෂණතුවර නියම පරිපාලන ගෙනැබට. එන එතනදි කලා වගේම ඊළඟට අපි මේවරත් අපට තුන අපේ කෙනෙ පත් කරන්න ශ්‍රල පක්ෂයෝ එක්සල් පක්ෂේ. නමුත් අපි පත් කළේ කාවද අපිට සුනිල්ලාඳුන් නැතිමැත්තුමා පත් කළේ විනිධ භාවයා ඒ දූෂණ පරිපාලන නොයකුත් දෙවලින් වලෙක්කන්න. යාරකාර්කාකට චෝදනාව ගැන මකාලගන්නේ නෑ ඒවා අධිකරණයට සම්පූර්ණ බලේ දීලා ඒක නිසා බොරුවට ගැන කතා ගන්නුන්නෑ. අපි නියගුණස කරම ඇතුමා. අපි දන්න අවුරුදාය බලය හිටිය. කෝ පාර්තාල් තියක් තියනොත් චෝදනතින්. කවදාත්මක විවාදර කණ දුන්නේ නෑ. ඒවගැන මත ප්‍රකාශ කණ දුන්නේ නෑ. නියගුණසර මැතුමායි කටවල් වහලා එතුමා මට පහම්භේච්චාවත් මට කතා කරදී මන්දන්න එතුමා කිබදේ. ඉති එනිසා විනිධ භාවය මේ රජය මසතුට අපේ මහලකතුමාසෙන් මේ අපේ හිටිය අපේ සෞදර කෘෂිකරණ මැතුමා කළ කතාවෙන් එකළ කතාව මම අගේ කරනවා. රාජ්‍ය සංස්ථ ආයතන දැ බැලුවත් එහෙම. මේ ආයතනවල දෙදස් දහතර ඉඳලා ඉස්සල්ල විච්ච කෝටිගන බිලියන් ගෙන පාඩු වුණ. කසා කෑවා වංචා කලා ඒ කරපු දේවල් මේ දෙදස් දහතරෙන් පස්සේ මම ආඩම්බරයි කියන්න මුදලමතුමාගේ වාර්තා ප්‍රකාශ කළා. අපි අද සියයට මනහක් ඒ පාඩුව නැති කරලා බිලියන හැටපාක් ලාබලමන ආයතන බාට කළම්රනා විනිුද භාවේ කළම්නා කාරිත්තක ඇති ආයතනවට පත් කරල දීනවා. එනම් ඒ ඇතින් අපි ඉදිරිට යනවා. අපි කැබිනට මන්ඩලේට මාත්‍යන අපි ගරු ඇමතුමාත්තින මෙතර චම්පික ඇමතුමාත් මුදල් ඇමතුමා හදිසේ කැබි රැස්වීම කැඳවල සම්ප්‍රධාන කෝල ජනතුමා මෛත්‍ර පාලසිර මෙතුමා ඉන්න මොලසනේ සම්පූර්ණ අයවැය ගැන කෙටි එතන බාන මහාබයිංකුවේ මහාධිපතුමා හිටියා ලේකම් තුමා හිටියා එදා ප්‍රශ්න කවන අහන් උත්තර දෙන්න විග්‍රහ කරන්න. එතනදී මුදල් ඇමතුමා සම්පූර්ණ විග්‍රහය කළා ප්‍රශ්න හැව්වා ආන් ඉස්සල අයවැය ගැන ශ්‍රීලාපක්ෂයේ මැතිමතුරුත් අපේ අයගෙනුත් අදහසරගෙන හරි මනා අයවැයක් හැදුවේ. එතනදී කෙලින්ම ඇමතුරු කිව මයින් සමරතික ඇමතුමා ඇතුළ ඔක්කොම කිව්වා අපිට අවුරු දහයක් රාජපක්ෂ රජයේ කවදාවත් කිසිම වෙලාක දුන්නේ නෑ. අපිට අයවැයක් ගැන කතා කරුව පේ කීවෙත් නෑ පෙන්වෙත් නෑ. අපට කතා කන බයි අපිකට වාාගෙන ීටියගෙන ජනාතුමා කිව්වා මුලසිරදලා ඔවෝ මම දන්න අයව ගැන කියලකිවා. ස්තුතිකරවා මුදල් ඇමතුමාට ඒ එදා ඒ කළ ප්‍රකාශය ගැන ඒදිරි කිව්වා. අපි ගරු සභාපතුමනි ගන්නක අපි මේ අයවැය ගැන කතා කරද්දී අපේ මේ රටේ ලෝකේ මම එබට බයනතෝ කියනවා. පුදුම විදියට තිරිසර දෙදස් දහතයි දෙදාස්යකෙන ස්ටීජ ගෝල් තාතයන තුළක පවටි ඇලිවිෂන් කිලිදෙන දුගී භාවය. කෞද පටන්ගතේ දිවන්ගත ප්‍රේමදා ජනතම අස්සු වටේ තමයි පටන්ගෙන අද ලෝකයේ පිළිගත්ත ඒ තිරිසර සමාජය දීරු කිරීමට යන එකක තියෙන්නේ. කොහෙද බලන මමගේ සමුළුවලට මේ ලංකා වගේ සමාජ සුභසාධන සෑම දෙයක්ම දෙන රටක් මම දැකලා නිදහස් අධ්‍යාපනය ගන්න පාසල් පොද්දීම බලන්න කවුද කෙරුවේ නිල ඇඳම දුන්නේ කවුද නොදීනු මන්ද පෝෂණ තැන්කොට කෑම හෝ කිරියාර වෙලත් දෙන්නේ කවුද දෙදස් දහතයවෙන් රක්ෂණ ක්‍රමයක් පාසසුන් දීලා මේවයි ඓතිහාසික කරන්න බැරිදියක් කෙරුවා විශ්වවිද්‍යාලශේසුන්ට මේ ලෝකේ රටක් නෑ ලංකාව තමයි විවෘතව නිදහසේ අධ්‍යාපන ලබන්නට පුළුවන් රුපියල් 2500 මම ආරසුරත ඇමති වෙලාවේ කෙලින්ම මහපොල මට ආවේ අග්‍රවිචකාරතුමා තීටි අපේ රජයේ පොරොන්දුවක් පරිදි රුපියල් 2500 මහපොලෙන් 5000ක් දෙනවා සිසුන්ට අද නිවාසික ඔක්කොම හදනවා විශ්වවිද්‍යාල සිසුන් ඇතුළත් කරේ වැඩි කරලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම එනවා ගරු සභාපතිතුමනි නිදහස් සෞඛ්‍ය ගන්න අද ඔක්කොම සම්පූර්ණ සහයදී රාත්‍රී 10 වෙනකම් ඕපීඩී ඇරෙන විදියට අද ක්‍රියාත්මක වැඩි පිළිකට එනවා බේත් ඖෂධ දිනිතයක කළ තියෙනවා සෑම පවුලකට නිවසක් ඉඩමක් රජයේ සේවකින්ට ඔක්කොරම දීමේ ප්‍රතිපත්තිය ලෝකේ මේ වගේ දෙයක් මේ රටක් නෑ. ඉඩම් ඉතරද සින්නක්කර ඔප්පු බැංකු ණයක් ගන්න බෑද ඒ බැංකු ණයක් ගන්න බැරි ඉඳ තමයි අපේ රජය සින්නක්කර ඔප්පු 110,000ක් ඒ අයට අයිතිය දීමේ ඒ ප්‍රතිපත්තිය කරනවා. නිවාස පදිචයට නිවාස අයිතිය දෙන්න යනවා. ඉතින් ඒක අපේ ප්‍රතිපත්තියක්. ලෝකෙ විතරට කියති මේ වෙන සුභ සාධනෙන මේ සෑම දෙයකම අපි බලන්න. දැන් අක්කර 30,000ක් අතර කිව්වා ගරු මාත්‍රිතුමල කර්මාන්තපුර. කර්මාන්තපුර පටන් ගත්තේ රාජබක්ෂ රජවල් නෙමේ. මේ ජයජවතන රජය අපි පටන් ගත්තේ. අද ලංකා යාපනයේ ඉඳලා හැමතැනම කර්මාන්තපුර දාන්න අක්කර 30,000ක් අපි අවශ්‍ය වෙලා තියෙනවා. ඒ හඳුනාගෙන ඉඳලා ප්‍රදේශ. එහෙනම් අපේ හම්බන්තොට මොනවාගල යන අක්කර 15,000ක් එන ඒ කර්මාන්ත චීන සමාගමට චීන රටේ ආයතනවල පමණක් ලක්ෂයකට වැඩි රැකියා ලැබෙනවා. ඒ රැකියා ලැබෙද්දී කොහොමද එන්නේ? විරුජුව ලැබෙන ලක්ෂයක් එන වක්‍ර විදියට එනවා. තව කොහොමද? චේන් එකක දම්වැල් පොටවල් වගේ ආරේ ළමයිට නවතින බෝඩින් ඇතුළේ දැන් ගන්න කටුකම්බල. මම තමයි ඉස්සෙල්ලම ත්‍රස්තවාදී 80 92 ඉවරෙද්දී කෙලින්ම ස්ලිම් ලයිම් කාමට් එකත් එක්ක එම කර්මාන්ත පටන් ගත්තා. තොණ්ඩම නැමතුවා මඩ පිටුලා දිවංගත. මේක චන්ද්‍ර බණ්ඩාර ඇමතුමා දැකලා කැබිනට් එකවා ජයවික්‍රමට තොණ්ඩම උදව් වෙනවා. ඒත් කාර්ණ කම්මල් දාන කියලා ප්‍රධාන නැමති වෙලාවේ. ඕ මං පටන් ගත්තා. ඒක දැකලා තමයි ප්‍රේමදාස මෙතුමා ගාර ඇඟලුම් කම්මල් 200 පටන් ගත්තේ. කොහමද? අර ස්ලිම් ලයිම් වෙනි මාස්ටර්නි කම්මල් ඇතිරි ඔමිගා වෙනි. එතන බෝඩින් ඇති වුණා. බස් 50ක් 100ක් දුවනවා. ඊළඟට වක්‍ර විදියට සාපු ඇති වුණා. රත්තරන් ගන්නවා සාපු සපත්තු ඇති වුණා. විශාල වක්‍ර විදියට ගොවියගේ කැමරේක ඇති වුණා. මේක නිසා මේ කම්මල් අක්කර 30,000ක් ඇති වෙද්දී වක්‍රවේ ලක්ෂය ඇති ලැබෙද්දී ආහාරෙන් ලක්ෂ 10කට වැඩිය අන්න නොයෙකුත් ව්‍යාපාර පුද්ගලින් ඇති වෙනවා. ඒක ක්‍රමයක ඇති වෙන සමාජ ආර්ථිකය දියුණු වෙනවා. අපි ලංකාවේ කොළඹ ෆයිනෑන්ෂල් සෙන්ටර් හබ් ඔෆ් ඇක්ටිවිටීස් මේනි මෙගාපොලිස් මෙතුමා කරන වැඩපිළිවෙල තුළ අපි සිංගප්පූරු වගේ අපිට කරන්න බැරි වුණා. මේක මෙච්ච කාල දේශමල ස්ථාවරභාවය මෙහෙන් අදීදි මෙහෙන් කකුලයක්ද. දැන් අපි ශ්‍රී ලංකා පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් මෙතුමාලා පක්ෂයත් අපි ඔක්කොම එකවලා ඉන්නවා. ඒ නිසා මේ ලංකාව මම දකින්නේ මේ අයවැයේ හොඳම ගුණාංගයේ වශයෙන් මම දකින්නේ මොකද්ද? ජාත්‍යන්තර ලෝකයට යන දර්ශනයක් ගැන තියෙන ගරු සභාපතිතුමනි. ඒ මොකක් දර්ශනය? අපි මෙතන කොළඹෝ කියන මේ මෙගාපොලිස් මේ තුල මෙතුමා ප්‍රතිකරණ අපි ලංකාවේ කොළඹ ඉදරන්නේ මේ ලංකාවේ හැමතැනම නගරවල ඇති වෙනවා. මෙතන ෆයිනෑන්ෂල් සෙන්ටර් එකක් ඇති වෙද්දී ඒක හොඳම නිදසුනක්. මම වනජීවි තිරසන ඇමති විදිහට සයිටිස් සමුළුව ලංකාවට ගේනවා 2019. සමාජ රටවල් 187ක් එක්සත් ජාතික රටවල් 192කින් 5000ක් එනවා. අයවැයෙන් මුදල් නිදහස් කරලා තියෙනවා. මේ ලංකාවේ බණ්ඩාර සම්මසාලය පුළා 1600යි. නෙළුම් පොකුරේ පුළා 1100යි. හම්බන්තොට 800ක් ඉතිර ඇති. 5000ක ඉන්න මහා සමුළු ශාලාවක් ජාත්‍යන්තර ලෝකයට ගේන ජාත්‍යන්තර සමුළු ලංකාවට ගේන්න අන්න ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩල අනුමත කරන ඉතිරන්නේ මේ අපේ පාර්ශ්ව නගරවාදා පාර්ලිමේන්තුවේ කැබිනට් රැස්වීම තියලා ඒක වෙරෙද්දිම ඔබතුමාට ඒ එන්න වෙනවා. ඒ රැස්වීමේදී ජනාධිපතිතුමා තමයි ට්‍රාන්ස්ෆෝස් එකේ සභාපති අගමැතිතුමා ඇතුළු අපේ විදේශ ඇමතිතුමා සංචාරක ඇමතිතුමා මුදල් ඇමතිතුමා මේ 5000 මේ ජාතන සයිටි සමුළුව ගැන මෙවන කවුරු කලින් රැස්වීමක් පාත්තු අන්න ලෝකෙට අපි යනවා. මම ගියා එක්සත් ජාතික සස්ටේනබල් කොන්ෆරන්ස් එක නිව්යෝක් යුනයිටඩ් නේෂන්ස්. ඒ මොකද්ද මට කිව්වේ? ඔබේ රටේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ආපලාවේ ඔබාමාලා ඇතුළු ඔක්කොම නායකයෝ වට කරගත්තා. එතකොට ඉස්සර මං ඇහුවා ඉස්සර රජ ජනාධිපතියෙදි කවුරුත් ගණන් ගත්තේ නැහැ. අයි මම ඇහුව හේතුව මොකද කියලා. කිව්වා ඔබේ රටේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සහ එක්සත් ජාතික ප්‍රබල පක්ෂ දෙකකට වැඩ කරන ආකාරය දිහා බැලුවා. හරි අගය කරනකොට ලෝකේ රටවල් හරි එකට වැඩ කරනවා. අන්න බලන්න මේ ප්‍රතිඵල හැමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඒ නිසා සයිටි සමුළුව ජොනස්බර්ග් 17 සමුළුව 18 සමුළුව පවත්වන්න මම ගිහිල්ලා එක රටවල් 183ක් දැන් තියෙනවා. තව රටවල් 4ක් ඉල්ලලා තියෙනවා. එන ලංකාව පවත්වද්දී අපිට රටවල් 180ක 5000ක සමුළුවක සමාජික වෙනවා. එහෙනම් සභාපතිතුමනි අන්න එතනදී අපි මේ රට ලෝකයේ පිළිගත් රටකට බවට පත් වෙලා තිනවා. සෑම කෙනාටම අයවැයෙන් ප්‍රතිලාභ ලැබෙන රට සංවර්ධනය කරන ඇති නැති පරතර ඇති කරන මේ වැඩපිළිවෙල තුල තමයි අපි අද යන්නේ. මේ කටයුතු තුලක අපේ සභාපතිතුමනි මේ කටයුත්ත ගෙනියෑමේදී
තව විනාඩියක් තියෙනවා.
විනාඩියක් නේද? හොඳයි. එහෙනම් සභාපතිතුමනි මේක දීර්ඝ මගේ අමාත්‍ය අනික් කටයුතු කෙරෙනේනවා. වෙලාවට ඉන්න වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ අයවැය මම කියනවා මගේ දේශපාලන ජීවිත 73 ඉඳලා මම දැක්ක එකක්. අවංකව කියන්නේ මම දකින්නවා දැන් නම් හරි ස්ථාවර මහවැලි අවුරුදු 32 ක සල්ලිමක් හදුවෙන් පස්සේ ආපු ඒතක 32 ක හදු මහවැලි අවුරුදු 8 ක අපි කළා වගේ මහා කර්මාන්ත පුරදම්මා වගේ ඊට පස්සේ දකින්න තාක්ෂණ ලෝකයේත් එක්ක ලෝකයට අපි ලංකාව ගෙනියනවා ලංකාවට ලෝකේ එන තත්වයක රාජ්‍යක වෙන රටක් බවට පත් වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ මම මේ අයවැය ගැන හදවතින් මම සතුටු වෙන පුද්ගලයෙක් විදිහට ජේෂ්ඨෙක් විදිහට මම මේ අවස්ථාවේ මුදල් මෙතුමාට ස්තුතිය ජනාතුමා අගමැතිතුමා මේ අපේ මැතිඅමතුරු ඔක්කොම මේ සහය දුන්න මේක සාර්ථක වෙලා මේ රට දියුණු කරනවා කියන එක අපි ප්‍රකාශ කරනවා.
ඔය ස්තුති මේ විවාදය 15 වෙනිදා දක්වා කාලතබනවා. කාලතබීම් කරු අමතුමා
පාර්ලිමේන්තු නොවැම්බර් මාස 5 වෙනි අගෝරද පෙරෝ 9 දක්වා කාලමිතියයි මම යෝජනා
කරනවා. කාලතබීමේ යෝජනාව ගරු අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ මගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළවෙනි වතාවට පුත්තලන් දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් වයඹ පළාත නියෝජනය කරමින් මාව පාර්ලිමේන්තුවට තෝරාපත් කරපු ජනතාවට ගෞරවයක් අත්පත් කර දීම වෙනුවෙන් වයඹ පළාතත් ඒ වගේම බස්නාහිර පළාතත් කේන්ද්‍ර කරගත්තු මෙම යෝජනාව පාර්ලිමේන්තු තුළට ගෙන එන්නට ලැබීම පිළිබඳව. ඇමිල්ටන් හැලේවත් පාරුවල අප රට යටත් විජිත පාලන යුගයේ සිටම භාණ්ඩ හා මගී ප්‍රවාහන්ට යොදාගෙන ඇත. එම අවධියේදී මෙරට ආර්ථික සංවර්ධනයට මෙම ඇල හරහා සුවිශේෂ දායකත්වයක් ලැබී ඇත. නමුත් අද වන විට හැමිල්ටන් ඇලට සිදුවී ඇති ඉරණම ඉතා කනගාටුදායකය. එම නිසා අතීතයේ මෙන්ම භාණ්ඩ හා මගී ප්‍රවාහන කටයුතු සඳහා සංචාරක ව්‍යාපාරයේ දියුණුව අදාළ වන සේ මෙම ඇල සංවර්ධනය කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් දියත් කළ යුතුයයි මෙම පාර්ලිමේන්තුවට යෝජනා කරමි. ගරු සභාපතිතුමනි වයඹ පළාතේ පුත්තලන් දිස්ත්‍රික්කයේ ආරම්භ වී හලාවත නාත්තණ්ඩිය කොච්චිකඩේ මීගමුව වත්තල ජායල යන ප්‍රධාන නගර හරහා කොළඹට පැමිණෙන කොළඹ දක්වා දිවෙන මේ ප්‍රධාන ඇල මාර්ගය මගේ දැනුම හැටියට 1802 වසරේ පමණ තනා අවසන් කරලා තිබෙන ප්‍රධාන පෙළේ රටට ආර්ථික වාසි ගෙන දුන්නු ඇල මාර්ගයක්. පෘතුගීසින් ලන්දේසින් යුගයේ ආරම්භ වෙලා වර්තමානයේ දක්වාම මේ ඇල මාර්ගය හරහා සුවිශේෂ දායකත්වයක් අප රටට ලැබීම පිළිබඳව අප රටට ලබා ගන්නට හැකිවීම පිළිබඳව අප සතුටු විය යුතුයි. එවැගේම වර්තමානයේ මේ ඇල මාර්ගයේ ප්‍රයෝජන නොගැනීම මේ ඇල මාර්ගයේ කුමන කටයුත්තර ප්‍රයෝජන ගත හැකිදැයි යන්න සොයා බැලීම අප රජයේ මෙන්ම පවතින රජයන් වල වගකීම යුතුකම වෙලා ඇති බව මම යෝජනා කරනවා. විශේෂයෙන්ම අද දවසේ පවතින සම්මුතිවාදී ආණ්ඩුව හරහා එවැගේම ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් හරහා රට තුල දියත් කරන්න යන සංචාරක සහ ආයෝජන ප්‍රවර්ධන සහ තිරසාර ආර්ථිකයට මේ පළාත් දෙක බස්නාහිර පළාත වයඹ පළාත කේන්දර කරගත්තු මේ වැඩසටහන සාර්ථක කරගන්නට මේ ව්‍යාප්තිය යම් කිසි යෝජනාවකින් යම් කිසි සැලැස්මකින් දියත් කිරීම වටිනවා කියන එක මම මේ අවස්ථාවේදී මේ සභාවට මතක් කරලා දෙනවා. ඒ වගේම රටට වැඩක් කරන්නට පුළුවන් රටට වැඩක් කරන්න උවමනාවක් තියෙන ඒ වගේම අගමැතිතුමත් ජනාධිපතිතුමත් පිළිගත්තු එදින්නගේ විශ්වාසය දිනාගත්තු අපේ නාගරික සංවර්ධන අමාත්‍ය චම්පිකා මැතිතුමා අද මේ සභාවෙත් පැමිණ සිටිනවා. එතුමාට විශේෂ අවධානය මං හිතන්නේ මේ පිළිබඳව යොමු වෙයි. එතුමගේ තාමත් වටිනා වැදගත් අදහස් මේකට සංකලනය වෙලා මේ ව්‍යාපෘතිය අපේ රටට විශාල දායකත්වයක් ගන්න පුළුවන් ව්‍යාපෘතියක් බවට ආරම්භ කරලා කඩනමින් ඇතිකරන්නට එතුමා වගකීම සහ යුතුකම ඉටු කරાવી කියන විශ්වාසය මා තුළ තියෙනවා. අද උදෑසන ගරු අගමැතිතුමා විශේෂ ප්‍රකාශයක් මේ පාර්ලිමේන්තුවට ගෙනහැර පෑවා. එතුමාගේ ප්‍රකාශය තුළ එතුමා ප්‍රකාශ කළ සිටියා පුත්තලම දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපෘතියට සම්පත් සංචාර කර්මාන්තයට යොදාගත යුතුයි, ඒ විනියෙන් වැඩපිළිවෙලක් හදනවයි කියන එක. ඉතින් මම කියන්නට කැමති අද කොළඹ ඉඳලා පුත්තලම දක්වා ගමන් කරද්දී ප්‍රධාන මාර්ගයේ ඉතාමත් හදබදයි. කොච්චිකඩේ ප්‍රදේශයේ, ඒ වගේම වෙන්නප්පුව මෙතනින් ගත්තම මීගමුව ප්‍රදේශයේ පැය දෙක තුන ගරු ඇමතුමනි මාර්ගයේ තදබද ඇති තදබදයක් තිබෙනවා. එනිසා යම්කිසි ක්‍රමවේදයක් ඇතුව අපට කොළඹ ඉඳලා පුත්තලමට දක්වා අදුමතරමේ කොච්චිකඩේ එම නැත්තම් නාත්තණ්ඩිය හලාවත දක්වාවත් අපට මේ මාර්ගයේ ගමනාගමනයටත් මගී ප්‍රවාහණයට යොදා ගන්නට පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබෙනවා. විශේෂයෙන්ම කෙටියෙන් කියනවා නම් පුත්තලමින් යම් කෙනෙකුට පාරුවකට එහෙම නැත්නම් බෝට්ටුවකට එහෙම නැත්නම් යම් කිසි සංචාරක බෝට්ටුවකට නැගගත්තොත් අද අප මේ ඉන්න දිවන්නා ඔය දක්වා ගමන් කරන්නට පුළුවන්. ඒ වගේම මේ ස්ථානයට බේරවැවට, දිවන්නාවට, වැල්ලවත්තට යන මේ ප්‍රදේශයට ළඟා වෙන්නට පුළුවන්. මේක කුමන ආකාරයකට සම්බන්ධ කරගන්නවද කියන එක තමයි විද්වතුන්, බුද්ධිමතුන් සහ සැලසුන් පිළිබඳව වඩාත් දැනුමක් ඇති, වඩාත් සැලස්මක් ඇති පුද්ගලයන්ව දායකත්වය කරගත යුත්තේ කියන එක මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම අද හලාව කටුනායක කොළඹ තියෙන ප්‍රධාන අධිවේගී මාර්ගයේ මුතුරාජවෙල හරහා දක්වා යද්දිත් මේ ඇලමාර්ගයේ තිබෙනවා. මේ ඇලමාර්ගයේ ප්‍රදේශ අලංකාරණයට ගැනීම තුළ විශේෂයෙන්ම දෙපස තියෙන කුරුළු අභයභූමි නැරඹීම සහ ඒ ප්‍රදේශයේ තියෙන වෙනත් ගුවන් තොටුපළ, ඒ වගේම කලපුව මේ ආශ්‍රිතයේ නැරඹීමට සංචාරකයන් බහුල වශයෙන් යොදා ගන්නට පුළුවන්කම ලැබෙනවා. නාත්තණ්ඩිය නගරය වැනි, ඒ වගේම හලාවත නගරය වැනි, පුත්තලම නගරය වැනි ප්‍රදේශ කේන්ද්‍ර කරගත්තු කර්මාන්ත ශාලාවල කටුනායක ගුවන් තොටුපළ වැනි රටේ ආර්ථික වාසියක් ගෙනත් දෙන, විදේශ විනිමය ලබා ගන්නට විදේශ රටවලට බඩු පිටරට යවන්නට පාවිච්චි කරන ස්ථානයේ සමීපව තිබෙන නිසා ඒ පිළිබඳවත් යම් අවබෝධයක් අවධානයක් අපි තුල යොමු කරගත යුතුයයි මම යෝජනා කරනවා. ඒ වගේම අද දවසේ තවත් අපට පාරිසරික සහ ඉතාමත් ඛේදනීය ගැටළු රාශියකට මුහුණ දීලා තියෙනවා ගරු ඇමතුමනි. ඔබතුමාගේ අවධානයටත් යොමු කරන්න මේ නීති පද්ධතියක් ගෙනල්ලා හරි මේ පිළිබඳව යම් කිසි පරිසර විනාශ කරන පුද්ගලයන් නීතිය රැහැන්ට හසු කරගත යුතුයි. විශේෂයෙන්ම කුකුල් මස් මරන්නන්, ඌරු මස් හරක් මස් මරන්නන් මීගොමුවේ සිට හලාවත දක්වා මේ ඕලන් දැල, මේකට පාරු ඇල කියනවා, හැමිල්ටන් ඇල කියනවා, ඕලන් දැල කියනවා, මේ ඇල භාවිතා කරමින් මේ ඇල දෙපස තමයි කුණු කසල සහ අපවිත්‍ර සහ බෑර කරන ගව්වේ දමන්නේ. යම් කිසි සමහර තැන්වල විශේෂයෙන්ම නාත්තණ්ඩේ ප්‍රදේශයේ යද්දී හොරවංගුව කියන ප්‍රදේශයක් තියෙනවා. ඒ ප්‍රදේශයේ යන්න බෑ. තාමත් දුගදක් හමනවා. විටක එතන මිනිස්සුක ඝාතන සිදුවෙනවා. නමුත් අර හරක් මස් වෙනත් ගව ඝාතනාගාර වලින් පිට වෙන අපද්‍රව්‍ය දමන ඒ ගඳත් එක්ක ඒ හඳුනා ගැනීමටත් නොහැකි වෙන තත්ත්වයන් වලට පත් වෙලා තියෙනවා. එනිසා මේ සිදුවෙන පරිසර හානියත් අපට තාමත් ශීඝ්‍ර ලෙස වර්ධනය වෙලා තියෙන බව මම මතක් කරන්නට කැමතියි. ඒ පරිසර හානියත් එක්ක සෞඛ්‍යමය තත්ත්වයන් වලට ගැටළු වලට මුහුණ දීලා තිබෙනවා. මේ ඇල දෙපස ගම්මාන තියෙනවා. මේ ඇල දෙපස ජන ජීවිතයේ මිනිස්සුන්ට බොහොම සමීපයි. සතා සිව්පාව සහ වෙල් කුඹුරු වගාවන් තිබෙනවා. නමුත් මේ පරිසරයේ තිබෙන මේ ඇල හරහා තියෙන ජලයේ අපවිත්‍ර වීම සහ ඒ ජලයේ සිදුවෙන යම් යම් විනාශකාරී තත්ත්වයන් උඩ ඒ ජන ජීවිතයට සෞඛ්‍ය ප්‍රශ්න වලටත් ගැටළු මතුවලා තියෙනවා. ඒ වගේම මට මතකයි මගේ කතාව අවසන් කරනවා. තවත් කතිකුව කීප දෙනෙක් මේ සඳහා සහභාගී කරගන්නට ඕන නිසා මගේ කතාව මෙතනින් අවසන් කරනවා. මට මතකයි පසුගිය දවසක අපි ඔබතුමා මූලාසනයේ සිටින අපි ගරු එඩ්වඩ් ගුණසේකර මහත්තුමාගේ මැදිහත්වීමෙන් අපි සංචාරය කළා තායිලන්තයේ බැංකොක් නගරේ. මට මතකයි ඒ නගරේ රාත්‍රී වෙද්දී ගරු ඇමතුමනි ඉතාමත් තදබල ට්‍රැෆික් එකක්, වාහන තදබදයක් තිබෙනවා. පැය ගණන් යනවා කිලෝමීටරයක් විතර යන්නේ. මමත් තවත් අපේ මන්ත්‍රීවරු කීප දෙනෙකුත් ඉදිරියට ඇවිදගෙන යද්දී අපි දැක්ක එක තොටු බොලක්. කුණු වතුරෙන් පිරිච්ච කාණුවක් තිබුණේ. නමුත් අපිට ඒතෙන්ට යොමු වෙලා බලපුවාම විශාල විදිහට බෝට්ටු සේවිසයක් එහෙම නැත්නම් ගමනාගමනයට පාවිච්චි කරගත්තු විශාල බෝට්ටු ප්‍රමාණයක් අපට දකින්න ලැබුණා. පැය දෙකක් තුනක් පාවිච්චි කරලා යන්න තියෙන කිලෝමීටරේ දෙක යන කෙටි ප්‍රමාණය අපට විනාඩි 5ක් වගේ කාලයක් තුළ යන්නට පුළුවන්කම ලැබුණා. ඉතාමත් අඩු මුදලකින් අපි ඒ ගමනේ ඒ දවසේ පාවිච්චි කළා. මට මතක් වෙනවා, මට අවබෝධයට එනවා, මට සිහියට නැගෙනවා අද අපි දවස් මීගොමේ සිට කොච්චි කඩේට එහෙම නැත්නම් නාත්තන්ඩේට වෙන්නප්පුවට යන්න ගත කරන වෙලාව මේ මොහොත ගියොත් අපට පුළුවන්කම ලැබෙනවා නම් කොටස් කොටස් වශයෙන් හෝ කෙටි කාලිනව විසඳුම් ලබා දෙමින් ඒ ඇල සුද්ධ කරලා ඒ ප්‍රදේශයේ මහනගර සභාවලට, ප්‍රාදේශීය සභාවලට, ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බලය පාවිච්චි පවර්ලා යම් කිසි ක්‍රමවේදයක් භාවිතා කරන්න අද දවසේ අපේ රටේ අහිංසක අසරණ ජනතාව පත් වෙලා තියෙන මේ මහාපාරේ නිරපරාධයේ ගත කරන
කාලයේදී
වාහන තදබදයේ අපට සීමා කරගන්නට පුළුවන් වෙනවා. එනිසා ගරු ඇමතුමත් මෙතන සිටින නිසා ඉතාමත් වැදගත් මේ යෝජනාව මම මේ සභාවට ඉදිරිපත් කරනවා. මේ යෝජනාව ඉදිරියේදී අප රටේ සංවර්ධනයට වැදගත් පිටුහලක් වෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
ගරු නවාවි මන්ත්‍රීතුමා, සභ යෝජනා ඉදිරි කිරීම විනාඩි 3යි.
How many minutes? I want 10 minutes.
No, only 30 minutes for this both parties.
මම කතා කරනවා. Okay, I'll take it. Thank you very much, Amantma, for giving this opportunity. I must thank a young member Asoka Priyanta from my district for coming out with this motion, and I beg to second it. You know, this canal, Honorable Ministers, known as Dutch Canal, which was built in 1900, I think. This was actually started from Putnam to Colombo, where earlier Peda boats, they were transporting coconut fish, copra, all those things were brought from salt, were brought by Peda boats from Putlam to Colombo. However, for the last 60, 70 years, it has come to a standstill. Most of those areas have been spoiled, and very unfortunately, no transport or whatever it is done. Actually, Honorable Member, Honorable Minister, especially today, what we are facing from my area. Now, daily, every night, there are more than 200 to 300 lorry loads of goods are leaving Putlam. We are sending out, now, excepting rubber and coconut, we have got all our products there. Today, the things like coconut, then salt, fish, cement, and 16,000 acres of vegetable land is cultivated there. All these goods are leaving Putlam by road. In addition, from Jaffna up to Anuradhapura, all those vehicles, once they reach Anuradhapura, there are two roads to Colombo. One is going through Kurunagala, Varakkapalle, Colombo. The other one, Anuradhapura, Putlam, Colombo. But all those lorry vehicles are passing Putlam because it's easy. It is congested there. But very unfortunately, all these lorries coming here and all the 300 lorries which I told you, which is coming to Colombo, take this route. So there's a big congestion. And in fact, if you can start this, at least 25% of these goods which are brought from Putlam, Chilav, fish. Now, we are famous for Putlam and Chilav are famous for fish. The amount of fish that is brought, you know it. And whatever products from Anuradhapura, that too, all those paddy, rice, all that is coming to Colombo through Putlam. So to save this thing, and also the cost of transport will be very much less. So therefore, we'll have to consider this favorably. And today, in fact, as the member said, morning we spoke about, the Honorable Prime Minister spoke about the tourism. Now, Kalpitiya, we get the middle-class tourists. Not the top class, mostly middle class tourists are coming. So most of them are coming by bus. In fact, if we can do this canal up, we can use ferry service by which all these tourists can go there, because dolphins are available. Dolphins can be seen there. Our Honorable Jai Kripera Minister, he has opened up Vilpattu, entrance to the Vilpattu. From Putlam, we can go in there. So all these things are is an advantage, and therefore, not only that, we'll be saving so much of money and time. So much of time can be saved. So therefore, I request the Honorable Minister, he's a very efficient minister. Now, for the last one and a half years, we have been listening to all his projects and his work. Therefore, please consider this. This must be a permanent job where, in fact, not only Putlam, even from Putlam, Chilav, Nathandia, up to Vennapur. I know up to, I think, Nigambu, there's some development was done, but very unfortunately, it was not done on the other side. So I request the Honorable Minister to consider this project, and
please wind up now, please.
To help us to complete this project by which not only our Putlam district will be benefited, but the whole country is going to be benefited. Therefore, once again, I thank the Honorable Member for coming out with this motion, and I hope and pray the Honorable Minister will look into this and help us in the future. Thank you very much.